ඊළඟට අපිට යොහන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා බුද්ධිගේ මොකද්ද
කියන්නේ කලින් ඊට කලින් සදීපගේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ
ආ ඔව් මේක ඇත්තටම මේක කීප වරක් මගේ හරිච්ච ප්‍රශ්නයක් මොකද මේ වචන කීපයක් නිසා ඒක අපි ගිය පාරත් බලනට
ඔද්දිනම් අපි ඇත්තටම ගිය පාර උත්තර දෙන්න හිටියේ අපි අර පොඩි කරදරයක් වුණ නිසා ගිය පාර ඒක මගේ අරුණා ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ මොකද්ද කියලා තමයි සදී පහලද ඇත්තටම සරලව කිව්වොත් මේ වගේ දැන් අපි ක්ලවුඩ් එකක් කියන්නේ වලාකුළකට
දැන්
ක්ලවුඩ් කම්පියුටින් කියනකොට ඒ අදහසම එනවා ඒ කියන්නේ අන්තර්ජාලය හරහා එකතු වෙන පරිගණක පද්ධතියකට තමයි මම හිතන්නේ ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්නේ ඒක කියන්නේ මේ අපි මේ කියන එකේ නිවැරදිම නිර්වචනය නැති වෙන්න පුළුවන් ඒත් අපි උත්සාහ කරනවා ඇත්තටම කියන්නේ අපිට විස්තර කරන්න පුළුවන් විදිහට ඒක කියන්න
කියන්නේ
අන්තර්ජාලය හරහා එක එක සේවාවන් ගොඩක් එකතු වෙලා හැදෙන පරිගණක පද්ධතියකට තමයි ක්ලවුඩ් කම්පියුටින් කියන එක අදහස දෙන්නේ ගාලින්
ඔව් ඇත්තටම මේක එකතකින් සමහර අය කියනවා මේක අන්තර්ජාලයට ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට ක්ලවුඩ් සර්විසස් කියලා තමයි මේවට කියන්නේ නේද මේ බුද්ධික. දැන් උදාහරණයක් ගත්තොත් Google Docs කියන වගේ ඒවා ක්ලවුඩ් සර්විස් එකක්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ලබා දෙන සේවාවක්. තමගේ පරිගණකයේ කිසිම දෙයක් ස්ථාපනය කරන්න නැතුව ඕනෑම තැනක ඉඳන් Tamanට හා වෙනත් අයට ඇක්සස් කරන්න පුළුවන් සේවාවන් වගේ දේවල් වලට තමයි ක්ලවුඩ් කම්පියුටින් කියලා කියන්නේ නේ බුද්ධික.
ඔව් ඇත්තටම දැන් මේ ඔය පරිගණක පද්ධති පරිණාමය වෙගෙන එනකොට ගාලින්නේ මම හිතන්නේ මුල් කාලෙදී තිබුණේ ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙච්ච පරිගණකනේ. ඒකෙදි ඒ කියන්නේ ඒ පරිගණක පද්ධතිය දින කොටස් ගත්තාම ඒව වෙන් කරන්න හරි අමාරුයි. අපි කියනවා ටයිට්ලි කපල් වෙච්ච ඒවා කියලා.
ඔව්.
ඒ සිස්ටම් වලට ඒත් දැන් දියුණු වෙනකොට දැන් හැමදෙනාටම ඒක තේරෙන්න ගත්තා. ඒ කියන්නේ මේ පද්ධතිය ඇතුලේ තියෙන සමහර දේවල් අපිට එළියට ගත්තොත් තවත් දේවල් වලට යූස් කරන්න පුළුවන් කියලා. අන්න ඒ සංකල්පයත් එක්ක තමයි සර්විස් කියන දේ ආවේ. يعني software as a service කියන සංකල්පය ආවා. පොදු සේවාවන් දෙන්න පුළුවන් පද්ධති වෙන වෙනම ස්ථාපනය කළා. ඒවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මොනව හරි කරගන්න ගියාම අපිට සේවාවන් ගොඩක් තියෙනවා. ඒ සේවාවන් කොයි විදිහටද එකට සම්බන්ධ කරගන්නේ කියන දේ තමයි ඇත්තටම අපිට කරන්න දෙන්නේ එතකොටනේ. cloud computing කියන එකෙත් ඒ වගේ අදහසක් තමයි.
ඔව් ඒ කියන්නේ internet based services වලට ගොඩක් වෙලාට කියන්නේ cloud computing කියලා.
ඔව් ඒ වගේම දැන් දැන් ඔය software කියන්නේ designing ගැන එහෙම කතා කරනකොට service oriented architecture කියන එක දැන් ගොඩක් කතා වෙනවා. ඒකෙත් මම හිතන්නේ cloud computing කියන එකත් ඒ අදහසත් එක්කත් ගොඩක් සමගාමීයි.
ඔව් ඒ කියන්නේ මේ software as a service කියන web 2 මේ ඒ වගේ දේවල් වලටත් මේ ගොඩක් වෙලාට මේවා cloud services වලට තමයි වැටෙන්නේ බුද්ධි.
ඔව් ඒ වගේම ගාලින්ද මම දැන් ඔය ගැන පොඩ්ඩක් විස්තර හොයනකොට දැක්කා දැන් RMS කියන්නේ open source වල ප්‍රෝග්‍රෑමි.
ඔව්.
එයා හැබැයි විවේචනය කළා තියෙනවා cloud computing කියන එක.
ඔව්.
පොඩ්ඩක් මම එහෙම එක දණක දැක්කා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට cloud computing කියන එකේ අපි ඒක output එකක් විතරයි දකින්නේ service එකේ. තුලේ වෙන්නේ මොනවද කියන එකේ අපිට අවබෝධයක් නැහැ. ඒ ගැටලුව හින්දා මම හිතන්නේ එයා විවේචනය කරලා තියෙනවා.
ඔව් ඇත්තටම මේ cloud computing කියන එක මේ අප මේ Dell සමාගම විසින් මේක මේ patent එකක් ගන්න පවා ට්‍රේඩ් මාක් එකක් වගේ ගන්නත් උත්සාහ කරලා
තියෙනවා. copyrights ගන්න කියලා
ඒක ඇත්තටම මේ
ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
මම හිතන්නේ ප්‍රමාණවත් උත්තරයක් ලැබෙන්නේ නැති නේද?
ඔව්
එතනම Google වල පොඩ්ඩක් සර්ච් කරොත් එහෙම ගොඩක් resources තියෙනවා නේද cloud computing.
ඔව් මේ වගේ දේවල් හොයා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට යන්න බුද්ධික අපි එන.
ඊළඟට යොහාන් අහලා තියෙන ප්‍රශ්නේ එයා Ubuntu 4.4 සහ Windows XP XP2 hard disk දෙක install කරලා තියෙනවා කියලා තියෙනවා. එයා ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් නිසා අපව Windows XP දාලා තිනවා. එහෙම තියද්දි ඒක උඩින් ඊට පස්සේ යාට දැන් boot වෙනකොට Ubuntu වලට යන්න බැරිලු කෙලින්ම Windows XP වලට එනවා කියලා තියෙනවා. يعني dual booting reach computer එකක එයා ආපහුතරයක් Windows XP දාලා තිනවා. දැන් මට පස්සේ දැන් Ubuntu වලට යන්න බැරිලු.
ඔව් මේකට සරලව කියන්න තියෙන ඇත්තටම Ubuntu දැන් සාමාන්‍ය Windows අපි install කරලා Ubuntu install කරාම boot loader එක install කරන්නේ Ubuntu විසින්. hard disk දෙකක් භාවිතා කරා මෙතෙන්දි හැමතිස්සෙම primary කියන hard disk එකේදී තමයි boot loader එක ලියන්නේ ගොඩක් කරාට උබුන්තු වල පාවිච්චා වෙන්නේ මේ ග්‍රබ් කියන බූට් ලෝඩර් එක. දැන් මෙතෙන්දි මෙයා මේ දේ කරාම් වෙන්නේ Windows නැවත ඉන්ස්ටෝල් කරාම් වෙන්නේ මේ ග්‍රබ් බූට් ලෝඩර් එක මැකිලා Windows normal විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඇත්තටම එතකොට Windows වලින් හොයලා බලන්නේ මේ Linux operating system එක වෙන hard disk එක තියෙනවද කියලා. ඉතින් මෙයාට මෙතෙන්දි කරන්න තියෙන එකම දේ තමයි මේ බූට් ලෝඩර් එක ආයි රිපෙයාර් කරන එක. හැබැයි මම දැකලා තියෙනවා මට හැබැයි කරලා බලන්න බැරුණා Windows boot loader එකේ දාගෙන Linux boot කරන්න හැකි ක්‍රම තියෙනවා. ඒ වගේම මේක කරලත් තියෙන අතර මම මගේ අලුව කරලා තියෙනවා දගල් දින අතර මම පෞද්ගලිකව නම් කරලා බල්ලා නැහැ. ඒ ගැන හොයලා බල්ලා යාට ටග් ගාලා විනාශ කරගන්න ටග් ගාලා වෙනස් කරලා boot කරගන්න පුළුවන් නම් ඒ ගැනත් නැත්නම් මම දන්න ක්‍රමේ නම් සාමාන්‍යයෙන් නැවත grub boot loader එක කොහොමද hard disk එකේ install කරන්නේ කියලා. ඒ දෙකට අපි document එකකට link දෙයක් දාමු නේ බුද්ධිගම.
ඊළඟට අපිට ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ යෝජනාව වගේ යොමු කරලා තියෙන්නේ කූල් කියලා තමයි ආගේ නම දාලා තියෙන්නේ. එයා කියලා තියෙනවා මේ පහුගිය දවස්වල මම හිතන්නේ ගොඩක් දෙනා කතා බහට ලක් වුණා මේ අර පිරමීඩ ආකාර ගන්න දෙනු කියලා අපි කියනවා. ඒවා දැන් අන්තර්ජාලයේ ආයිමත් හිතෝසෝලා කියලා එයා කියනවා. ඒ වගේම ලංකාවෙත් ඒකට සම්බන්ධ වෙන සමාගම් වෙබ් අඩවි බිහි වෙලා කියලා. ඒ වගේම මේ ඊ-කොමර්ස් මගිනුත් ඒවට ගොඩක් පිටුහලක් වෙනවා කියලා තියෙනවා. කාලින් මොනවද ඒ ගැන කියන්නේ? ඒ කියන්නේ නීති විරෝධී ගණ දෙනුවක්ද කියලා තිය අහලා තිනවා ඒකනේ.
මෙහෙම ඇත්තට මේ අය ගොඩක් සූක්ෂම විදිහට මේවා කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ මේක නීති විරෝධී නොවන විදිහට මොකද මේ ගොඩක් අය කරන්නේ මේ වෙනුවෙන් බඩුවක් ලබා දෙනවා. ඒකට මේක ඒගොල්ලෝ පෙන්නේ
ඉන්නේ. ඒ බඩුව ඇත්තටම ඒ ගෙවන ගන්නට වටින්නේ නැහැ
නේ. වටින්නේ නැහැ. දැන් මේ ළඟ මේ මෙයා එක එක මේ මෙයා සමාගම් වලින් මේ මේ වගේ දේවල් කරනවා. ඇත්තටම ඉතින් මේක වෙලා තියෙන්නේ මේ කරන අයට මේක ගැන ඇත්තටම හිතලා බලන්න බැරිද කියන එක තමයි මට නම් හිතාගන්න තියෙන්නේ. මොකද මේ වගේවට අහුවෙලා තිනවා අනන්තවත් අපේ මිනිස්සු.
ඒක හරිම ලේසි අඳුරගන්න. හුඟක් වෙලාවට කියන්නේ ඔබ වගේම තවත් දෙදෙනෙක් බඳවා ගත්තොත් මේ වගේ ගාණක්
හම්බ වෙනවා.
ඒ එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන්
මේක තියෙන මේ ලංකාවේ මේ අලුතෙන් මේ අලුතෙන් කට්ටිය මුදල් හොයන්නේ දාගන්න උපක්‍රමයක් තමයි අනිත් අයට පෙන්වන එක මේ අන්තර්ජාලය හරහා මුදල් හොයාගන්න එක හරි ලේසි කියලා. ඉතින් අපේ අය හැමෝම අපින දාන පස්සෙත් නැහැ කොහොමද ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්නේ කියලා.
ඒක මම හිතන්නේ අපේ මේ ඇටිටියුඩ් එක තියෙන ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ නිකන් ඉඳලා සල්ලි හොයන්න කැමති කට්ටිය
වැඩි. ඔව් දැන් මට මේ අපි බ්ලොග් ලියන්න කියලා කට්ටියට කිව්වම කියන්නේ ඉතින් බ්ලොග් එකෙන් මොකද අපිට සල්ලි හොයන්න පුළුවන්ද? අපිට ඇඩ් දාන්න පුළුවන්ද? ඉතින් මේ වගේ මුදා ඒ කියන්නේ වාණිජකරණයේ උඩරිම වශයෙන් ඇවිල්ලා ලංකාවේ මේ අන්තර්ජාලය දැන් කට්ටිය පෙන්වන්නේ Google වගේ මම දැක එතන වෙලෙන් දැන්නේ බෝයන Google වලින් සල්ලි හොයන්න කියලා. ඉතින් මේ වගේ තත්යකට තමයි දැන් ඇත්තටම මේ අන්තර්ජාලය පෙන්වන්නේ ලංකාවේ මිනිස්සුන්ට.
හැබැයි තමන් මේ දක්ෂයෙක් නම් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බැරිකමකුත් නැහැ. මොකද දැන් මොකක් හරි පරිගණක මේ ලැන්ග්වේජ් එකක් හරි නැත්නම් වෙබ්සයිට් හදන්න පුළුවන් නම් හරි.
ඔව්. ඒ වගේ ව්‍යාපාරික ඒ කියන්නේ තමන් මහන් කියලා ව්‍යාපාරික දෙයක් කළා මුදල් හොයන්න බෑ කියන එක නෙමෙයි මම මෙතෙන්දි කියන්නේ.
අපි දෙන දෙයකට අනිවාර්යයෙන්ම අපිට මොන හරි හම්බ වෙනවා.
ඔව් මම මේ ළඟදී පත්තරේ පාවා දැක්කා මේ සෙමිනා පාවා දීන රුපියල් 1500ක් ලැබලා Google මගින් මුදල් හොයාගන්නේ කොහොමද කියලා.
ඔව්.
ඇත්තටම මේ පිරමීඩ ආකාර ගණ දෙන වලට යොමු වෙන ගොඩක් කට්ටියගේ අපි දැකපු දෙයක් තමයි මේ AI කියන්නේ සැබෑ ජීවිතයේදී එහෙම බලාපොරොත්තු වෙනවා නේද? ඒ කියන්නේ නිකන්
අඩුවෙන් මේ දඟල
වැඩි වෙනවා. සම්බ කරගන්න. ඒකද මම හිතන්නේ ඉන්ටර්නෙට් එකේදී ඔකට අහු වෙන්න තියෙන ඉඩ වැඩි
නේද? ඔව් ඉන්ටර්නෙට් එක මේ අපේ අය ගොඩක් අයද නැතින ඇතන දැනුම මදි කම නිසා මේ අය හිතන් ඉන්නේ ඇත්තන මේක මේ මහා ලොකු දෙයක් කියලා. මොකද ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මගෙන් පෞද්ගලික අහන ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මම නම් කියන්නේ මේ දැන් බුතිල්න කිව්වාගේ ඇත්තටම මේ සඳහා ගොඩක් හොඳ වෙබ් අඩවි තියෙනවා නේද? තිල්න තමට හැකියාවක් තියෙනවනේ.
ඔව් දැන් තමන්ට හැකියාවක් තියෙනවා නම් පුළුවන් ඉන්ටර්නෙට් එක හරහාම වෙන කට්ටිය කියන්නේ අපිට වැඩ අරගෙන PHP එක්කෝ වෙබ්සයිට් හදන එකක් එක්කෝ මොකරි සොෆ්ට්වෙයාර් එකක් හදන එකක් ඒවට ජොයින් වෙලා අපේ දක්ෂතා පෙන්වලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඊටතල ලේසි ෆොටෝග්‍රැෆි කරනවා නම් තමන්ගේ ෆොටෝස් දාලා සමහර සයිට්ස් තියෙනවා ඒ වෙබ් අඩවියෙන් ඔබගේ ෆොටෝ හොඳයි කියලා හිතන කෙනෙක්ට ගන්න පුළුවන් සල්ලි තියෙනවා.
ඔව් ඒ වගේ ගොඩක්
එතකොට අපිට සල්ලි හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. හැබැයි ඉන්ටර්නෙට් කියන්නේ මාධ්‍යයක් විතරයි නේ. තු සල්ලි හොයාගන්න බිස්නස් එකක් නෙමෙයි.
මේක මේ මිනිස්සු මුලා කරලා සල්ලි හොයාගන්න ක්‍රමේ මීට වඩා කට්ටිය දැන් අතර මන් දන්න ගොඩක් මේ ඒවා තිබ්බා. මේ ඇත්තන රුපියල් 4000ක් ගෙවල බැඳුනහම CD එකක් කියන එක තියෙන data වලින් බලලා ඔය වෙබ්සයිට් එකක් හදලා තමයි සල්ලි හොයන්න පුළුවන් කියන්නේ. ඉතින් මේ අය මේ මහා ලොකු සම මොනාද ඒවට කියන්නේ මේ කොන්ෆරන්ස් කියලා කරන්නේ මේ බ්ලොග් එකක් හදලා ඒකට Google AdSense වලට register කරලා ad ටික දාන්න කියලා ඊට පස්සේ අනුන්ගේ site link මේ content copy කරලා තමන්ගේ එකට දාලා keyword දාගෙන මේකට hit ගන්න යාළුවන්ට click කරන්න කියන්නේ. ඕවා තමයි ඉතින් කියන්නේ. ඉතින් අන්තිමට සතියකින් විතර Google AdSense account එක
disable කරනවා.
Disable කරනවා. අපි දැන් මේක ඇතුළේ ඉන්න කෙනෙක්ටත් එහෙම දෙයක් වුණා.
ඒ මයි දන්නේ මේ වගේ දේවල් වලට රජයෙන් කරන්න පුළුවන් දේවල් කරන මහ බැංකුව විදියට එහෙම කරන්න පුළුවන් දේවල් කරනවා. මයි දන්නේ ඊටත් වඩා අපි කරන්න ඕන මේ මිනිස්සුම දැනුවත් කරන එක.
දැනුවත් කරත් ඇත්තට මිනිස්සු මේවා පිළිගන්නේ නෑ නෑ. එහෙම නෙමෙයි අර ලක්ෂයක් වල දිනවා මේකෙන් කියලා තමයි කියන්නේ. ඒ ඒ කෙනා කියන්නේ එහෙම තමයි. මොකද ඕගොල්ලන්ගේ පොළඹෝලා ඒ ඕගොල්ලෝ මගෙන් ඒගොල්ලෝ මුදල් හොයාගන්න උත්සාහ කරන්නේ.
ඔව් ඒත් පිරමීඩාකාරය වල ඇත්තටම සල්ලි හම්බ වෙච්ච අය ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ කල් යනකොට හැමෝටම මේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. උඩම ඉන්න කට්ටියට වැඩිපුර හම්බ වෙනවා.
ඔව් ඒ කියන්නේ
ඉස්සෙල්ලා මතක දෙයක් නෙමෙයි.
ඉස්සෙල්ලා මෝඩය වෙච්ච කට්ටිය පොඩ්ඩක් සමාජයට ගොඩ යනලා
තියෙනවා. ඔව් ලංකාවේ තහනම්
හැබැයි. ලංකාවේ නේද ගොඩක් රටවල් වල තහනම්.
ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් අහලා දෙනවා අපි යොහාන් තමයි අහලා දෙන්නේ. එයා අහලා දෙනවා ස්පෑම් කියන්නේ මොකද්ද? ඒකම අහලා තිනවා එයා දැකලා තිනවා කියලා වෙබ්සයිට් වල ඊමේල් ඇඩ්‍රස්ස් ඩිස්ප්ලේ කරනවා. දැන් මේ වගේ abcd@yahoo.com කියන එක @ කියන එකයි .  කියන එකයි ඒ සංකේත වලින් දාන්න නැතුව අකුරු වලින් ලියන වරහන් ඇතුළේ. ඒ විදිහට දාන එක ස්පෑම් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා අහලා
තියෙනවා. ඔව් ස්පෑම් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ
කරදරකාරී
නේ තමන්ගේ කැමැත්තක් නැතුව තමන්ට කිසියම් කෙනෙක් හෝ කිසියම් සමාගමක් විසින් මේල් එකක් එවනවනම් ඒක අනිවාර්යෙන් ස්පෑම් එකක් හැටියට ගණන් ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්පෑම් කියන එක ඇත්තටම ලංකාවේ දැන් නීතිගත වෙලා තියෙනවා මේ ඊමේල්. මොකද ඇත්තටම මේක ඔව් ඒ කියන්නේ කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් 2007 එකේ මේ ගැන පොඩි සඳහන් කිරීමක් තියෙනවා. හැබැයි මේක දැන් මේ වගේ දැක් ස්පෑම් කියන එකත් ලීගලි ගත්තොත් එහෙම තමන්ගේ ගෙදෙට්ට තමන්ගේ අවසරයන් නැතුව ලිපි දිගටම එවනවා නම් තමන්ට මේක නීතිමය පියවරක් ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ වගේම ස්පෑම් වලටත් තමන්ට කරදරාකාරී විදිහට එවනවා නම් මේල් වලට ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි Google වගේ Yahoo mail වගේ එනවනම් ඒ mail එක click කරලා spam කියලා click කරන්න. එතකොට ඔයගේ 10 දෙනෙක් click කරොත් එහෙම ඊට පස්සේ මෙයා කොච්චර mail එවුවත් අර හැම ඒ mail ඒ කියන්නේ ඒ mail service එක පාවිච්චි කරන කට්ටියගේ වැ spam වලට යනවා.
මම දැක්ක දෙයක් තමයි මේ spam blacklist තියෙන සර්වර්ස් තියෙනවානේ.
ඔව් ඇත්තටම RBL කියලා මේවට කියනවා. මේවට කියන්නේ real time blacklist කියලා. මේකේ කරන්නේ ඇත්තටම spam වෙන සමාගම් උදාහරණයක් ගත්තොත් දැන් ඇත්තටම මේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්න එයාගේ සර්වර් ගොඩක් කට්ටිය මේ ඊමේල් මාකටිං වලට යොදා ගන්නවා.
ඔව්.
ඉතින් මේකෙ වෙන්නේ මේ ටිකක් කල මෙහා යොදා ගත්තාම කට්ටිය කරන්නේ මේ සර්වර්ස් වල IP බ්ලැක්ලිස්ට් කරනවා.
එතකොට
කාටවත් ඒ සර්වර්ස් යොදාගෙන අර මේ සමාගම් ඒ කියන්නේ අනිත් සමාගම් වල හරි කවගේ හරි මේල් සර්වර්ස් වලට ඊමේල් යවන්න බැරි වෙනවා.
ඒතකොට ඊමේල් එකක් අඩුම ගානේ ඒ ග්‍රාහකයට යන්නේවත් නැහැ.
යන්නේවක් ගන්න එක
රිටර්න් වෙන්නේ නැති වෙනවා.
ඒක රිටර්න් වෙන එක තමයි නේ. මේවට මේ රියල් ටයිම් බ්ලැක් ලිස්ට් තමන්ට උනත් තමන්ගේ මේල් සර්වරේ මේ වගේ ගොඩක් ස්පෑම් වෙනවනම් මේ රියල් ටයිම් බ්ලැක් ලිස්ට් නොමිලේ කියන RBL ගොඩක් නොමිලේ දෙන සමාගම් ගොඩක් තියෙනවා. ස්පෑම් කෝප් ඒ වගේවා තියෙනවා. තමයි එතකොට කරන්නේ තියෙන තමන්ගේ සර්වර් එකට මේගොල්ලන්ගේ මේ සෙටින්ග්ස් ටික දාගත්තාම ඊළඟ පාර මේ වගේ ස්පෑම් කියලා මාක් වෙච්ච සර්වර්ස් වලින් එන මේල් කෙලින්ම රිජෙක්ට් කරනවා.
අනිත් එක මම දැනගනමින් ස්පෑම් ෆිල්ටරින් හොඳටම දැනට මම දන්න විදිහට කරන්නේ Google Gmail විතරයි.
ඔව්.
මම Yahoo account එක use කරනවා. කොච්චර spam කියලා click කරා අලුතෙන් එන හැම spam එකම මගේ inbox එකට තමයි මුලින්ම
යන්නේ. ඔව්.
Google ලාගේ මම 100ට එකක් වගේ තමයි spam filter නොවී තියෙන්නේ.
ඔව්. හැබැයි ඒ වගේම දැන් මේ තවත් දැකපු දෙයක් තමයි මේ මගේ සමහර යාළුවෝනේවත් මේ spam වලට යනවා. ඒකට හේ ගොඩක් හේතු වෙන්නේ මේ හැය mail යනකොට කම අනිත් කට්ටිය මේවා spam කියලා mark කරනවා.
මයිදන කාලෙක ඉන්ටර්නෙට් වලට වෙලා තියෙන ලොකුම කරදරද ස්පෑම් තමයි නේද?
ස්පෑම් සා මේවා මේ ඊමේල් මාකටිං කියලා මේ ලංකාවේ මහා ලොකුවට සමාගම් බර ගාණක් මේ ඇවිල්ලා මේ මිනිස්සුන්ට මේල් ගහන මහා කරදරකාරී වැඩක් තමයි. මේවට ඇත්තටම නීතිමය පියවර ගන්න පුළුවන්. Tamante අයට ඇත්තටම මම නම් දුරගතන එපා එමුතුම ලබා දීලා බයිනාස්ථාන තියෙන මේ වගේ වන්න එපා
කිව්වා. මට මේ මෑතකදී ඉඳන් ඊමේල් වගේ කියනවා ඒක ස්පෑම් වෙන්නේ නැහැ තාම. මේ හුඟක් එන්නේ ඔය කාලින්ග කිව්වා වගේ වර්ක්ෂොප් තියෙනවා කියලා.
ඔව්.
ඒ වගේ හරියට මේල් එනවා.
ඔව් මම නම් කරන්නේ වර්ක්ෂොප් එකේ තියෙනවා කියන කට්ටියට කතා කරලා හොඳට බයිනවා. ඔයාට කවුද මේල් යවන්නේ කිව්වේ කියලා හොඳට බැනනත් අපි දන්නේ නැහැ කියලා තමයි AI කියන්නේ. ඉතින් හොඳට මේ දෙක තුනක් කට්ටියෙන් අහගත්තා නම් ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක ඇත්තටම මම නම් නේද මේ දනිෂ්කත් මේ වගේ ප්‍රශ්න
ඇහුවා. ඔව් ඇත්තම ගානින්ක දැන් තව දෙයක් තියෙනවා දැන් අද මේ අදත් එකක් ආ මේ අපේ මල්ලි කෙනෙක්ගෙන්ම මේ ඒ කියන්නේ දැන් කාගේද මේ අන්නතුරුරකටපත් වෙච්ච කෙනෙකුට මේ ආධාර දෙන්න මේක තව 5-10 දිනකටද යවන්නේ එතකොට AOL එකෙන් සල්ලි ගේනවා කියලා. ඉතින් ඒකේ ඒක ට්‍රැක් කරන්න AOL එකේ කෙනෙක්ගේ අඩු ගන්න ඒ කියන්නේ සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට AOL එකේ කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක්වත් එතන නැහැ. ඉතින් ඒක වෙන්නේ එතන ඉන්න හැමෝගෙම ඊමේල් ටික එකතු කරගන්න එක. තව දැන් මේ මෑත කාලේ තව දෙයක් වුණා ලංකාවට ආව ප්‍රසිද්ධ ඒ කියන්නේ අලුතෙන්ම ආපු ඒ කියන්නේ අප කියලා ඒ කියන්නේ එයාට දෙන්නවයි කියලා ඒකෙන් ෆ්‍රී ෆෝන්ස් දෙනවයි කියලා මේ කී දෙනෙකුටද යවන්නකෝ ඒක මේ යවන්න කියලා කිව්වේ මේ Gmail account එකකට. ඉතින් ඒක හොඳටම තේරුණා මේක මේ අදාළ සමාගමේ ඉගෙනුමන්නේ මේ කවු හරි මේ Gmail ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදපු account එකක් කියලා. ඉතින් මේවා අපි ඒ කියන්නේ තොරතුරු දාක්ෂණේ කියලා නිකන් මහ ලොකු දෙයක් නෙමෙයි මෙතන තියෙන සාමාන්‍ය අපේ දිනදා ජීවිතය කරන කියන්නේ සාමාන්‍ය දෙනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ අපි හැමෝගෙම තමන්ගේ සහ තමන්ගේ යාළුවෝගේ ඔක්කොම ඊමේල් ටික තවත් ස්පෑම් කරන්නෙකුට නිකම්ම අපි ගිහින් දෙනවා මෙන්න මේ අපිට මේ කරදර කරන්නයි කියලා.
ඔව් ඒක ඇත්තටම තමන් අනිත් අයටත් කරන කරදරයක් තමයි මේ වගේ මේල් ෆෝවර්ඩ් කරන එක.
ඔව් ඇත්තටම.
දැන් කාලින්ක මේල් ෆෝවර්ඩ් කරද්දී අර CC කියන කොටුවට නෝදා BCC කියන කොටුවට
යාළුවෝ තමයි අපේ අය මේ මේල් ෆෝවර්ඩ් කරනකොට මම දැකු මේ ළඟදී අපි මේ දැකපු දෙයක් තමයි නේ දනිෂ්ක මේ වගේ මේල් එකක් ගෲප් එකකට එවල් තිබ්බා.
අනිවාර්යයෙන් ඔව් ඒ කියන්නේ අතර වෙන්නේ අදාළ නැති මේ කරුණොත් වෙනදී මොන වුණත් ඒ කියන්නේ තමන් තීරණය මම නම් ඒ වගේ හැටියට ගොඩක් කියන්නේ කියන්නේ තමන්ගේ පවුල කෙනෙක් Gmail එකට 2 එකට දාලා යවනවද ඒ එහෙම කියලා තීතන්නේ කියලා වෙන කෙනෙක් එකක් දාන්න කලින්
අනිවාර්යෙන් පිටට මේල් එක කරනකොට හොඳම වැඩි ගෲප් එකකට යනවා නම් BCC කියන එකට
දාලා මට දන්න ඇති නේද මට ලංකා මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් ඔහොම ස්පෑම් එකක් කියලා ඒගොල්ලන්ට චකර තැබ්බේ
බ්ලොග් එකේ තිබ්බනේ
අන්තිමට ඒ සමාගමේ CEO ට කමට කතා කරලා මගෙන් සමාව ගන්න උනා.
පොතකුත් හම්බුණා මං හිතන්නේ.
කලින් ඇතුළේ දැන් මෙච්චර කල් අපිට මේ ඊමේල් වලින් විතරයි මේ ස්පෑම් කරදර ඉදී උනේ. මට දැන් දවස් 4ක විතර ඉඳන් SMS වලින්
ඒකට නම්
මගේ සර්විස් එකක නැත්නම් තමයි පටන් අරගෙන දෙන්නේ.
ඔව් මේක ඇත්තටම මේ කට්ටිය මේ SMS ගේට්වේ අරගෙන ගහන එක සහ මේ බැංකු වලින් කරන හරි කරදරයක් තියෙනවා මං ළඟදී මේ අපේ මේ ඇත්තම කිව්වොත් මේක ප්‍රධාන පෙරේ මේ ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන බැංකුවක් ඒ බැංකුව විසින් මේ ඒගොල්ලන්ගේ මාකටිං කරන්න ස්පෑම් කරන සමාගමකට ලබා දීලා තියෙනවා. මම ඉතින් කතා කරලා හොඳ නැන් දෙයක් කිව්වට පස්සේ ඔන්න පළවෙනි මාසෙ විතර ආවෙන දැන් ආයෙනවා. ඉතින් මේ වගේ පහත් මට්ටමක මාකටිං තමයි ඇත්තනම දැන් මේ අය කරන්නේ.
ඔව් අනිත් එක ස්පෑම් වලදී මුලින්ම කරන්නේ ඒගොල්ලෝ අපේ ඊමේල් ඇඩ්‍රස්ස් හොයාගන්න එක.
ඔව්.
ඔය දැන් එයා අහලා තියෙන ප්‍රශ්නේ හැටියට ඇට් කියලා වරහන් ඇතුලේ දැමීමෙන් ඔය ප්‍රෝග්‍රෑම්ස් වලට ඔටෝමැටිකලි අපේ ඊමේල් ඇඩ්‍රස්ස් කොපි කරගන්න අමාරු වෙනවා.
ඔව්. ඇත්තටම මේක වෙන්නේ අර මේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ වෙබ් පේජස් වල ලියලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකතු කරන ක්‍රමය.
වෙබ් බොට්ස් වගේ.
ඔව්. සාමාන්‍යයෙන් ඇට් කියලා දාන එකත්
ඩිකෝඩ් කරලා මේක හදාගන්න මේ ෆෝමැට් එකට ABC ඇට් අරහා මේ දාලා කරනවා. මේක ඉතින් විවිධ ගොඩක් කරලා මම නම් කියන්නේ වෙබ් අඩවියක දානවා නම් කෙලින්ම ඉමේජ් එකක් දාන්න කියලා ඊමේල් එක.
කලින් අර ඔයාට මේ ක්‍රෙඩිට් කාඩ් සමාගමෙන් ආව එක SMS එකත් නැත්නම් කෝල්ස්
නෑ ඇත්තටම ඊමේල් එකක් එන්නේ දනිෂ්ක.
ආහ් මොකද ඇත්තටම මේ දැන් ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක වෙනවා මේ කියන්නේ කෙලින්ම කියන්නේ ආයතනයකට කතා කරලා දැන් උදාහරණ කාලිංගලාගේ ආයතනය නම් මේ කියන්නේ කෝහරි ඉඳගෙන ඔය වගේ මේ කියන්නේ කෙලින්ම කෝල්ස් කරා කෝල්ස් දෙන්නේ කියන්නේ දැන් කාලිංගට දුන්නා ඉන්න විනාඩිය එන්නේ කාලිංගගේ යාළුවට ඒ වගේ.
මම හිතන්නේ බටහිර සමාගම් ලෝක තියෙනවා ගොඩක්.
බටහිර නෙමෙයි ලංකාවේ තියෙනවා උගෝ විශේෂයෙන් මේ ඉන්ෂුරන්ස් ලබා දෙන සමාගම් කාගේ හරි කාඩ් එකක් හොයාගෙන කතා කරලා ඉන්ෂුරන්ස් ගන්න අපිට අපොයින්ට්මන්ට් එකක් දෙන්න අපි කැමති මේ ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් කරන්න කියලා හරි වද වෙන වෙලාවල් තියෙනවා.
අනිත් එක ඒගොල්ලෝ කරන්නේ මේ ඔබගේ යාළුවාගෙන් ගත්තේ මේ නම්බර එක එයා තමයි
කියලා කතා කරලා. ඔව් එහෙම තමයි මම කිව්වේ මොකද ඇත්තටම ওই මයික්‍රොසොෆ්ට් සමාගමත් ඇත්තටම මට උත්තර දෙන්න බැරි වුණා මං එහව කවු කොහෙන්ද ඕගොල්ලෝ මේ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තේ කියලා කිව්වා මේ අය බගෑපත්ලා කිව්වා මෙහෙමයි මේව විකුණන කට්ටිය ඉන්නවා කියලා ඉතින් ඒගොල්ලෝ කිව්වා. ඒ කියන්නේ මයික ලංකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් වෙන කෙනෙක්ගේ මේ ඊමේල් ලිස්ට් එක අරගෙන තමයි ස්පෑම් කරලා තිබ්බේ. ඇත්තටම මේවා ඒගොල්ලොත් එතන අයත් දැනගත්තේ එදා තමයි මේ එහෙම යවන්න බෑ කියලා. එදා ඉඳන් තාමත් මේ වෙනකම් මේල් එකක් නෑ. ඒ කියන්නේ තමන්ට ඒ වගේ කරදරයක් එනවනේ ඒ පිළිබඳව ඇක්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ මේ පිළිබඳ නැගී සිටින තමන්ට පුළුවන්. ඇත්තටම මේ ඊමේල් සේවාව ලබා දෙන සමාගමට මේ පිළිබඳව කම්ප්ලේන් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
පොඩි ඊමේල් එකක් ලියන්න විතරයි තියෙන්නේ.
ඔව් ගොඩක් වෙලාවට ඒලා ඊමේල් එකේන සර්වර් එකේ IP එක IT අදාළ සමාගමට මේ පිළිබඳ පැමිණිල්ලක් කරොත් ගොඩක් වෙලාවට මේ පිළිබඳව ඒගොල්ලෝ මේවා කරන Google Yahoo උනත් ඔබට ඒ දේ කරන්න පුළුවන්.
තව දෙයක් තියෙන දැන් අපි මේක අහගෙන ඉන්න මේ වැඩසටහන අහගෙන ඉන්න දැන් ගුරුවරු හිම ඉන්නවා නම් තමන්ගේ සිසුන්ටත් මේ දේවල් අනිවාර්යෙන් ගුවන්න්න. මොකද මේ වර්ඩ් එකක් ටයිප් කරනවා වගේම ඊමේල් පාවිච්චි කරනවා වගේම දැන් එහෙම ගුවන්න්න මේ වගේ හොඳ පුරුදු. ඒ කියන්නේ වෙන කෙනෙකුට ස්පෑම් කරන්න නැතුව ඊළඟට තමන්ට ස්පෑම් එකක් ආවොත් ඒකට කරන්න. මොකද මේ වගේ දේවල් සිලබස් එක නැති වෙන්න පුළුවන්. ඒ වරණ මතක තු මේ වගේ දේවල් ළමයිට ගුවන්න්න. ඒ කියන්නේ තව කෙනෙකුට ගුවන්න්න එකකින් තව ස්පෑම් කාරයෝ පස් දෙනෙක් විතර නවත්ත ගන්න.
ඔව් මේවත් මේ දන්නේක දැන් අලුතෙන්ම තියෙනවා මේ ඊමේල් ලෙවල් සල්ලි හොයාගන්න පුළුවන් කියලා කට්ටියට කියන ඊමේල් ඇඩ්‍රස් ඇවලා ඔයගොල්ලෝ 100කට ඇවුවත් අපි මෙච්චරක් සල්ලි දෙනවා කියලා මේවත් මේ සල්ලි හොයාගන්න ක්‍රම වලට හරවපු තැන් තියෙනවා.
ඔව් අතව ආයෙත් කාලේ වැඩි කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මිනිසුන්ට තේරෙන්න ඕනේ බොරුවක් කියලා. අර හිටපු ගමන් යනවා දැන් පස් දිනකට යවුවත් එහෙම මේ මාස 6කින් ඔබට මොන හරි ලැබෙනවා. මාසෙකින් ලබා ගන්න නම් එහෙම තවත් 25කට යවන්න ඒ වගේ.
ඔව් එහෙනම් අපේ ඊළඟ අංකයට අපි දුරකථනයෙන් අපේ දසුන් සමීරව සම්බන්ධ කරගෙන තියෙනවා අපිට මේ යුනිකේට සම්බන්ධ මේ ආපු ගැටලුවක් ගැන. දසුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව නේද?
ඔව් සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔව් දසුන් අපිව පැහැදිලි අහනවා කියලා හිතනවා. මේ දසුන් අපිට මේ එක්කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් කියලා දෙනවා. මේකත් අපි කලිනුත් උත්තර දීපු ප්‍රශ්නයක්. මේ ඇත්තටම ගැටලුව කියන්නේ දසුන් එයා ඉන්ස්ටෝල් කරලා තියෙනවා සර්විස් පැක් 3 තියෙන Windows XP license copy එකක්. මේකට ඇත්තටම මේ සියබස් සයිට් එකේ එන මේ සිංහල ඇත්තටම පැච් එක දැම්මහම එයාට අර ප්‍රශ්නාර්ථ ලකුණු තමයිලු ලැන්ග්වේජ් බාර් එකේ පෙන්වන්නේ. මේක හැබැයි මෙයා කලින් සර්විස් පැක් 2 වලදී සිංහල දාපු එක නෙමෙයි ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකදී මේක දා. මොකද්ද දසුන් මේක මේ ගැටලුවට අපිට निराකරණය කරන්න ඇත්තටම කරන්න දෙයක් තියෙනවද? මොකද මේක දිගින් දිගට වෙන ගැටලුවක් නේද දසුන්?
සමහරක් විට මෙහෙම එකක් වෙන්න ඒක තියෙනවා පැච් දෙකක් එකක් ලැබෙලා අපිට මේ සොෆ්ට්වෙයාර් එක විතරක් ඉන්ස්ටෝල් කරන්න තියෙන එක.
ඔව්.
අනිත් එක ඇවිල්ලා පැච් එකයි දෙකම ඉන්ස්ටෝල් කරන එක.
ඔව්.
සමහරකට වැරදියක මේ ඉන්ස්ටෝල් කරාම දන්නේ නැහැ.
ඔව්.
කොහමරි නිවැරදි එකේ ඉන්ස්ටෝල් කරා නම් රීස්ටාර්ට් කරයින් පස්සේ ඒක හරියන්න ඕනේ.
ඔව් එහෙමනම් දසන් අපි මේ නිවැරදි පැච් එක ලින්ක් එකක් දෙමුනේ අපේ සයිට් එකේ.
ඔව්. ඔය පැච් දෙකක් තියෙන අපි දෙක වෙනම සඳහන් කරමු. මොකක්ද ඉන්ස්ටෝල් කරන්න ඕනේ මේ සර්විස් පැක් 2 එකේ සිංහල දාලා තිබිච්ච එක කෙනෙක් නම් කොහොමද නැත්නම් කොහොමද කියලා.
ඔව් මොකද පොඩි ෆයිල් එක නම් සර්විස් පැක් 2 වල සිංහල දාලා හිටිය කෙනෙක්ට මෙගාබයිට් 15කට වැඩි පොඩ්ඩක් වැඩි ෆයිල් එක මේ ඇත්තටම සර්විස් පැක් 3 වලදී අලුතෙන් සිංහල දාන කෙනෙක්ට නේද දසන්?
ඔව් ඒ විදිහට ඉන්නේ.
හරි. වෙන කරන්න දෙයක් ඇත්තනම දසුන් නෑ. මේකෙන් ගොඩක් වෙලාවට ඇත්තනම ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් නම් කිසිම ගැටලුවක් එන්න විදියක් නෑ නේද දසුන්?
ඔව් ඇත්තනම මට නම් එහෙම මම ඇත්තනම 4-5 වතාවකට වඩා පාරක් ඔබ ට්‍රයි කරලා කරන්න විදියලා තියෙනවා.
ඔව්.
එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. එහෙම ඇති වෙන්න හේතුවක් හිතා ගන්න තමයි.
ඔව් ගිය පාර ওই ගැටලුව ආපු වෙලාවේ දසුන් මම පෞද්ගලිකව කරලා බැලුවා මේ වැඩේ. මට නම් ගැටලුවක් ආවේ නෑ දසුන්.
දසුන් මේකම
තව සමහරකට මෙහෙම එකක් තියෙනවා. මම හිතන්නේ සමහරකට ඇඩ්මිනිස්ට්‍රේටර් ෆිලේට් නැටවර්ක් කරාම එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. මොකද හැබැයි සාමාන්‍ය පැච් එක ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ මේ එහෙම නැතුව. ඒ වුණාට සමහරකට මම දැකලා තියෙනවා මොකද වෛරස් එකක් හින්දා වගේ ගොඩක් වෙලාවට අපිට මේ වෛරස් ගාඩ් එකක් හින්දා වගේ සමහරකට සිස්ටම් ෆයිල් අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට එහෙම ප්‍රශ්නයක් ආවොත් නම් ඔය වගේ එකක් සමහරක් විතර වෙන්න පුළුවන්.
ඔව් මොකද කැස්පර්ස්කි වගේ පාවිච්චි කරනවා නම් මේ error එක එනවා. මම මොකද කැස්පර්ස්කි වලින් alert කරනවා මේ ෆයිල් එක replace කරන්න හදනවා කරන්න දෙන්න දෙපාද කියලා. එතකොට අර ගොඩක් වෙලා default එක දාලා තිනා නම් ඒවට උත්තර දෙන්න කියලා මේක by default එන්නේ block වෙන එක.
ඔව්.
දැන් තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා අපිට. දැන් CBus එකේ ওই තියෙන single enabling pack දෙකට අමතරව තව මොනවා හරි release කරපුවා තියෙනවද වෙන site වල දාලා? සමහර විට එහෙම
තැනකින් ගත්තොත් නෑ. ඒ කියන්නේ දැන් අහන්නේ අපිට සිංහල enable කරගන්න කාරණේ විතරයිනේ නේද?
ඔව් ඔව්.
දැන් මෙහෙමයි ඇත්තටම අපිට මේ DLL ෆයිල් එකක් ඒ DLL ෆයිල් එක අප්ඩේට් කරගන්න පුළුවන් නම් මැනුවලි හරියි සිංහල රෙන්ඩරින් ප්‍රශ්නේ හරියනවා. ඇත්තටම අපිට තියෙන අර සිංහල ටයිප් කරන්න බෑ. එතකොට ඒ කියන්නේ language bar එක අප්ඩේට් වෙන්නේ නැහැ. Windows system එකේ සිංහල ඇතුළත් වෙන්නේ නැහැ. උනාට අපිට වෙබ්සයිට් එකකින් සිංහල බලා ගන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්. අපිට හරියට DLL එක රිප්ලේස් කරගත්තොත් අලුත් වර්ෂන් එකකින් ඒකම සිංහල ෆොන්ට් එකකුත් ඕනේ මොකක් හරි.
දසන්ත පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම මුල්ම කාලේ සිංහල සර්විස් ෆැක්ටරිය වලට ආපු සිංහල පැච් එක මතකද සුන්? මේ ටැමිල් නැතුව ආපු පැච් එක
ඇත්තටම මම යූස් කරන්නේ නැහැ.
ඔව් ඒක තමයි මම ඇත්තටම ගොඩක්
කරලා සර්විස් ෆැක්ටරි 2 එකේදීද
සර්විස් පැක් 3 එකේදී දසුන් බීටා පළවෙනියෙන්ම අපිට ටෙස්ට් කරන්න කියලා දීපු ෆයිල් එක මතකද දසුන්?
ආ නෑ මම ඒක යූස් කරන්නේ නැහැ අතට.
ඔව් ඒ ෆයිල් එක සහ දැන් සියබස් එකෙන් ලබා දෙන ෆයිල් දෙක අතර වෙනසක් මම දැකලා තියෙනවා.
හහ් ඒ කියන්නේ මේ කීබෝඩ් එකෙන් ඇති වෙන වෙනසක්ද?
නෑ ඇත්තටම ෆයිල් එකේ සයිස් එක සහ ඉන්ස්ටෝල් වෙන ආකාරය වගේ වැත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ ඇතුලේ තියෙන මේ
පරණ එකක් පාවිච්චි කරනවද දන්නේ නැහැ නේද? ඔව්
හැබැයි දසුන් මේ ෆයිල් දෙකම මගේ වෙබ් අඩවියෙන් ෆයිල් මේ දසුන්ට පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මේ දෙක අතර තියෙන DLL වල වෙනස්කම් තියෙනවද කියලා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන් අපිට සමහරලාට බලන්න පුළුවන් මේ ෆයිල් වල ගැටලුවක්ද කියලා නේද දසුන්?
ඔව් මම සරලව කියන්නම් මොකද්ද මේ පැච් එකෙන් අප්ඩේට් වෙන්නේ කියලා. දැන් අපේ ගොඩක් කාලකට ටයිම් සෝන් එක වගේ විතර අපේ මේ වින්ඩෝ සිස්ටම් එකේ මේ තියෙනවා. ඒවා දැන් අපේ සාමාන්‍ය විනින් භාෂාවල් හින්දු වගේ භාෂාවල් අපේ කෝඩෙක්ස් එකේ තියෙන කාලෙම ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බා. දැන් අලුතෙන් එනකොට සිංහල වලට අදාළ විස්තර එක්ස්ටිප් නැහැ. ඉතින් ඒ අදාළ විස්තර ටික සිස්ටම් එකකටම රීප්ලේස් කරනවා මේ පැච් එකෙත්. මේ සිස්ටම් එකේ නැති ෆයිල් ටිකක් මේ සිස්ටම් එකේ ඒක අප්ඩේට් එකක් වෙනවා. ඒකම සිස්ටම් එකේ කලින් නොතිබිච්ච රෙක්ටිෆිකේෂන් වගේකුත් මෙතනදී නිරාකරණය කරන්න අප්ඩේට් වෙනවා. වැඩි හරියක් අප්ඩේට් වෙන්නේ අර සිස්ටම් එකේ පාවිච්චි කරන data ෆයිල් එකක් තමයි පැච් එකේ.
ඔව්. අපි පොඩ්ඩක් ඒක අත්හදා බලලම මේ පොඩ්ඩක් බලමු නේ දසුන්. මොකක් හරි මේක ඇත්තටම ගැටලුව. මොකද හැම කෙනාම මේක කියන්නේ මොකක් හරි කොහේ හරි වරදක් තියෙනවාද කියලා නේ දසුන්.
Windows වලට ඉන්ස්ටෝල් කරනවා නම් නිතරම cbus.lk කියන වෙබ් අඩවිය තියෙන ඒ enabling pack එකම ගන්න කියලා නේද?
ඔව් ඒ ඇත්තටම වෙනින් මොකක් හරි සමහරක් මෙහෙම තියෙනවා. පරණ පැච් එකකුත් තියෙනවා service pack 2 එකට නම්. සමහර කට්ටිය මම හිතන්නේ තාම මේක තියාගෙන ඒක ඉන්ස්ටෝල් කරන කට්ටියක් තියෙනවා. මේ සිංහල ටැමිල් කිට් දෙකම එක දාගත්තා නම් ඒත් හරි.
ඔව්.
ඔව් සමහර වෙලාවට සමහර අය යාළුවන්ගෙන් එහෙම ඉල්ලගෙන පරණ එක දාගන්නවත් දන්නේ නැහැ. මේ
ඔයද සර්විස් පැක් 3 එකට ආපු ඔය මේ ප්‍රශ්නේ තමයි මේ කාලින් කිව්ව වගේ පරණ එක දානවා වෙන්නත් පුළුවන්. අලුත් එක තමයි මම නම් නිතරම දැම්මේ. මට නම් ගැටලුවක් ආවේ නැහැ.
ඔව් අපි ඒක අත්හදා බලලා දසුන්න මේ හරි ප්‍රතිඵලයක් කට්ටියට කියමුනේ. එහෙනම් දසුන් බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් කියලා හැමදාම අපි රාය දසුන්න කරදර කරනවන් නැදත්. එහෙනම් බොහොම ස්තුතියි දසුන්.
හරි බොහොම ස්තුතියි.
කාලින් මේ සර්විස් පැක් 3 එකෙන් මේ ගොඩක් ගැටලු වල විසඳුම් ආවත්
ඔව්
මට නම් සැහෙන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා.
ඔව්
මම දැන් උදාහරණයකට ගත්තොත් මගේ printer එක කලින් service pack 2 එකේ හොඳට වැඩ කරා.
ඔව්
3 එක දැම්මට පස්සේ මේ වැඩ කරන්න
නැහැ. මේ සිංහල සම්බන්ධද යන්නේ මේ?
සිංහල සම්බන්ධයන්නේ.
සම්බන්ධයන්නේ මේ ඇත්තට මේ එතන නම් ඇත්තටම මේ වෙන්නේ මේ ගොඩක් කලකට ඔය drivers එනේවා දැන් printer එක ගොඩක් පරණ මේක Windows XP service pack 1 වලට ඔක්කත් test කරපු drivers නෙමෙයි ඔය එන්නේ. ඒකට Windows XP වලට test කරපු drivers තමයි එන්නේ. එතකොට වෙන්නේ service pack 3 වගේ එකක් දැම්මම අර drivers වල ගොඩක් තියෙන ගැටලු අරවා මේවා ඒ අය පාවිච්චි කරන ක්‍රමවිදි සමහරවිට අලුත් service pack එකේදී අනිත් DLL වල එක වැඩ කරනකොට functions වගේ ඒවා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේවායේ මේ අර backward compatibility ප්‍රශ්න තමයි ඔය එන්නේ ඇත්තටම. ඉතින් මේක ඇත්තටම Microsoft සමාගමේ වරදක් කියලාම කියන්න බෑ. මේක ඇත්තටම අපිට දුදාංග ලබා දෙන සමාගමෙන් හරියට drive එකක් ලබා නොදීමේ වරදක් තමයි තියෙන්නේ. ඔව් එහෙනම් අපේ ඊළඟ අංකයට ටෙක් නිවුස් මොනවාද හර්ෂ තියෙන්නේ?
ඔව් ළඟදී Apple Safari 4 beta release එක වුණා web browser එක අලුත්ම.
ඔව්
ඒගොල්ලන් කියනවා අලුත්ම features 150කට වඩා තියෙනවා කියලා.
මම හර්ෂ මේ ඒක install කරලා බැලුවා.
ඔව්
ඔව් මෙතන මේ මට hina යන පොඩි කැලලක් තියෙනවා. මං කිව්වත් කවන්නද මේගොල්ලෝ කියනවා මේක මේ Chrome වලට වඩා හොඳයි කියලා. ඇත්තටම මේ Apple WebKit එක Apple WebKit එක තමයි Chrome වලින් යොදාගන්නේ. ඉතින් Apple WebKit එක කියන්නේ Apple Safari.
ඔව්. ඔව් මේ හුඟක් UI එකත් වෙනස් කරලා තියෙන ගල Chrome වගේමයි.
ඔව්.
button scene එකත්
Chrome විදිහටම
Chrome විදිහටමයි
තියෙන්නේ. Chrome වගේම
ගන්නවා. මම දැකපු හොඳම feature එකක් තමයි ඒකේ මේ හැබැයි ඒක මට හරියටම test කරන්න බැරි හම්බුනේ නැහැ. developer tools වල තියෙනවා අපිට ඕනම browser එක පේන විදිහට web ඕන website එකක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට select කරගන්න පුළුවන් internet explorer එකෙන්ද render කරන්න ඕනේ firefox එකෙන්ද එහෙම කියලා. මම හිතන්නේ ඒක website හදන කට්ටියට හුඟක් උදව් වෙයි.
මම දැන් අනිත් එක ඒගොල්ලන්ගේ website එකේ නම් තිබ්බා අර benchmark කරනවානේ speeds performance. I think ඒ browser එක safari එක හොඳයි කියලා තමයි ඒවල තිබ්බේ.
ඔව් මාත් ඒ benchmark එක දැක්කා මේ හර්ෂේ වුණාට ඒගොල්ලෝ benchmark කරලා තිබ්බේ මේ chrome stable version එකත් එක්ක නේද?
ඔව්.
එතකොට ඒ කියන්නේ ඇත්තටම apple webkit එකේ පරණ version එකක් එක්ක තමයි ඇත්තටම මේක. ඒ කියන්නේ apple මේ දැනට chrome වල තියෙන්නේ මේ safari version 3 එක.
Safari version 3 එකත් කලින්ක මම කැමතිම දෙයක් තමයි සිංහල අකුරු render කරන විදිය.
ඔව් ඇත්තටම මේ
හරිම ලස්සනයි සිංහල අකුරු.
Chrome වල උනත් ඒ ලස්සන ගතිය තියෙනවානේ කියලා
ටික. Firefox වලට වඩා හොඳයි.
Firefox වලට වඩා හොඳයි.
මේ Safari වල ඒ කියන්නේ Windows Mac කියලා වෙනසක් නැහැ.
ඒ ලස්සන ලස්සනටම තියෙනවා. ඔව් ඒක තමයි. අනික ඒක මේ ඇහැටත් හරිම ප්‍රියයි. ඒ අකුරු රවුම්
වල Apple ඇහැට ප්‍රියයි.
හරි. එහෙනම් මේ වෙන මොන හරි තියෙනවද අලුත් දෙයක් හර්ෂ?
ඔව් ගේම්ස් වලට ගේම් නිව්ස් ටිකක් තියෙනනේ.
ආ ඔව් මොනවාද තිල්න හර්ෂ ගේම් නිව්ස්? තිල්නටන් අද පොඩ්ඩක් සනීපමදී
ගේම් නිව්ස් වලට කියන තියෙන්නේ World Computer Gaming 2009 පටන් ගන්න යන්නේ. ඒක හැම රටෙම වගේ ඉදිරිපත් වෙනවා ගේම්ස් ගහන්න කැමති කට්ටිය. ඒගොල්ලෝ ගේම්ස් පහක් හයක් අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ සැරේ ගේමින් 2009 වලට. Counter Strike කියන ගේම් එක තියෙනවා.
ඔව්.
StarCraft, WarCraft, තව Guitar Hero කියන ගේම් එකයි. මමත් පුදුම වුණා ඒ වගේ ගේම් එකක් මේ
ඒක සෑහෙන ජනප්‍රිය හැබැයි
ඒක ජනප්‍රිය වැඩි හින්දා වෙන්නේ නැති. Guitar Hero එකත් මේ සැරේ දාලා දෙනවා කම්පිටිෂන් එකට. ඊට අමතරව අර Quake කියන අපි දන්න ගේම් එක දැන් ඔන්ලයින් කරන්න යනවා ඒගොල්ලෝ.
ඔව්.
ළඟදී beta version එකක් ඕපන් කරලා තිබ්බා. ඒක හැබැයි මම රෙජිස්ටර් වුණාට ගොඩක් වෙලා ඉන්න වෙනවා මේ කනෙක්ට් වෙන්න. මොකද එච්චරටම users line.
ඔව් සැහෙන queue එකක් තියෙනවා.
ඔව් ඒක ප්‍රධාන වශයෙන්ම මේ ඉන්ටර්නෙට් එකේ දැන් මුගක් අය කතා කරන දෙයක් ක්වෙක් ඔන්ලයින් version එක ආවා කියලා. ඒව තමයි game news වල තියෙන්නේ.
ඔව්.
ඒ ගේම් තරංගාවලියට මේ හර්ෂ මේ ලංකාවෙන් කට්ටිය සහභාගී
වෙනවා. ලංකාවෙන්
2008 සහභාගී වුණා Team Liquid කියලා CS team එකක්.
2009 selections තිබ්බනේ.
තිබ්බා. මම හිතන්නේ මේ අවුරුද්දේ CS Counter Strike team එකක් සහභාගී වෙයි. හැබැයි අපිට ගේසරේ නම් මුකුත්ම කරගන්න හම්බුනේ නැහැ. පෙරදුනා. මම හිතනවා මේ සැරේ මොන හරි කරගන්න පුළුවන් වෙයි
කියලා. හර්ෂ කව ලංකාවෙන් මොන ටීම් ගියාද ඒකට ගොඩක්?
ඔව් ලංකාවෙ ඉන්න හොඳම ප්ලේයර්ස්ලා එකතු කරලා ඒගොල්ලෝ හැදුවා Team Liquid කියලා team එකක්. ඇත්තටම මේ ටීම් එකේ හිටපු කට්ටිය තමයි ලංකාවේ ඉන්න හොඳම CS ප්ලේයර්ස්ලා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ප්ලේ කරන හුඟක්ම හොඳයි. ඉතින් හරි පුදුමයි.
පහෝගිය SLCG එකෙත්
දිනපු කට්ටිය. ඉතින් හරි පුදුමයි ඒගොල්ලෝ එහෙ ගිහිල්ලාත් මම හිතන්නේ හොඳ තරගයක් දෙන්නේ. තියෙනවාට පෙරදුන. මොකද පිටරටවල තියෙන පහසුකම් සහ ඒ හැමදේම වැඩිනේ. ඒ නිසා වෙන්නේ නැති.
ඔව් ඇත්තටම මේ පිටරටදී මේ ගේම් කරනකොට ගොඩක් ඒ සමාගම් වලින් සහය දෙනවා.
ඔව් අනුග්‍රහකයෝ
නැහැ. අනුග්‍රහකයෝ ගොඩක් දෙන. ඇත්තටම මේගොල්ලෝ මේ ගේමින් කියන එක ඒගොල්ලන් රැකියාව හැටියට කරන්නේ.
ඔව්. ඒගොල්ලෝ ඒකට ට්‍රේන් කරන මර දැන් අපිට ෆුට්බෝල් මැනේජර්ස්ලා ඉන්නා වගේ ඒගොල්ලන්ට ගේමින් ඒවලට මැනේජර්ස්ලා
කොරියා වගේ රටවල සෑහෙන.
ඔව් ඇත්තටම
මේක ආසියාවෙන් කොරියාව තමයි හොඳම
ගේමින් ඉන්නේ නේද? එහෙනම් ටෙක් කතා වලට ප්‍රශ්නත් එච්චරයි. මේ ඇත්තටම මේ අපිට මොනාද බුද්ධික තව කියන්න තියෙන ටෙක් කතා. අපේ මේ ලින්ක්ස් දාපු කට්ටියට ගොඩක් ස්තුති කරන්න ඕනේ නේද?
ඔව් ගොඩක් දිනේ දාලා
දෙනවා. ඔව් බැච් දාලා ලින්ක් දාලා අපෙන් බැච් රික්වෙස්ට් කරලා තිබ්බ කට්ටිය එයාට තිල්න බැච් ටික ඇව්වද?
මමත් මගේ බ්ලොග් එකේ දැම්මා.
කීප දෙනෙක්ටම PSD ෆයිල් එක මේ ඇව්වා ඒගොල්ලන්ට ඕන විදිහකට මේ
වෙනස් කරගන්න
කියලා. වෙනස් කරගන්න පුළුවන්.
ඒ වගේම අපි දැන් ගිය සතියෙත් මේ සතියෙත් විශේෂාංග නැතුව අපි ඇත්තටම කරේ අපි වැඩ ටිකක් කරගෙන යනවා. ඒවත් එක්ක ඊළඟ සතියවලදී එන්නයි බලාපොරොත්තු
වෙන්නේ. ඔව් ඇත්තටම මේ දවස්වල පොඩ්ඩක් මමත් කාර්යබහුලයි බුද්ධිගත් කාර්යබහුලයි. ඒ වගේ ප්‍රශ්න නිසා ඇත්තටම මේ පොඩ්ඩක් අපිත් එක්ක මේ වැඩසටහන්වල තියෙන ගුණාත්මක භාවය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මේ අපේ මේ ගොඩක් අයගෙන් අපි අහන්න ඕනේ මේ Skype වලින් ප්‍රශ්න අහන පොඩ පැහැදිලිව ප්‍රශ්න අහන නම් හොඳයි. මොකද ගොඩක් ප්‍රශ්න ආපුවා.
සමහර මේ කෝල් කරලා මුකුත් කියලා නැහැනේ.
එහෙනම් උත්සාහ කරලා බලන්නදී මොකද්ද මේ කියලා.
ඔව් සමහර විට දැන් කෝල් එක අරගෙන මයික් එක.
ඔව්. සමහර අය බලනවාදී මොකද්ද
මේ වෙන්නේ. ඔව් මොකද්ද මේ වෙන්නේ කියලා.
ඒකටම කෝල් කරලා ඒ වගේම අපිට කියන්නේ නේද මේ Linux උඩදී, ඒ කියන්නේ Firefox වල conquer වලදී ඔය browser එක හරහා ක්ලික් කරොත් එහෙම මේ ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක මේ ටෙක් කතා අඩවියේ වැරදක් මේ. ඒක ඒ මේ බ්‍රවුසර් එක සමගින ගැටලුවක්. ඒ කියන්නේ ලිනක්ස් වලදී විතරයි එන්නේ. කියන්නේ දැන් Windows වලදී Firefox වාදී කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් හරි මේ මොකද සමහරව අහනවා මේම ගැටලුවක් කියලා. ඒක ඇත්තම අඩවියේ ගැටලුවක් නෙමෙයි. ඉතින් එහෙම කෙනෙකුට මේ Skype වෙනම Linux උඩින් ඉන්ස්ටෝල් කරගෙන තියනවා නම් ඒ එතනදී ටෙක් කතා කියන මේ user add කරගෙන ඒකට කෝල් එකක් ගන්න පුළුවන්.
ඔව් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දුරකථන මගින් පැන ඉදිරිපත් කරන්න හැකියාව ලබා දෙන්න. මොකද ඒක ගොඩක් අයට පහසුයි කියලා හිතන්නේ සනේද බුද්ධික. ඔව්.
ඔව් ඇත්තට.
එහෙනම් හදට ටෙක් කතා නවත්තමු නේද?
ඔව්.
මොන හරි අලුත් දේවල් ඔයගලන්ට කියන්න දේවල් තියනවද?
ඇත්තටම කියන්න දෙන වෙනද වගේම අපෙන් ප්‍රශ්න අහන්න, එනවනම් ප්‍රශ්නයක් අහන්න. ඒ වගේම අපේ මේ වැඩසටහන අහලා
අලුත් අදහස් තියනවනේ.
ඕගොල්ලේ අදහස්, ඒ වගේම අපිට වැරදුන දැන් අපි මොනවා හරි අඩුපාඩු වුණා නම් ඒව ගැනත් කියන්න. ඕගොල්ලන් තව අපෙන් බලාපොරොත්තු වෙන දේවලුත් අපිට කියන්න නේද කාරණා.
ඔව් අනිවාර්යෙන්.
එහෙනම් හැම දිනාටම සුභ සතියක් කියලා බලතනවා.
සුභ සතියක්.